දෙවැනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස, දැන් රුක්ක මූලගතෝවා, අරණ්‍යගතෝවා, ශුන්‍යාගාරගතෝවා කියලා කියන්නේ අපි ඇත්තටම ශුන්‍යාගාරගත ශුන්‍යාගාරයකට යන්න ඕනේද, රුක්ක මූලයකට යන්න ඕනේ කියන්නේ, නැත්නම් අපි මේ සිත රුක්ක මූලයක තියෙන ඒ පරිසරය හදන්න, ශුන්‍යාගාරයක තියෙන පරිසරය හිත තුල නිර්මාණය කරගන්න ඕනේ කියන එකද ස්වාමීන් වහන්ස? තිරුවන් සරණයි.
ඊළඟට දෙවැනි ප්‍රශ්නය, හුඟක් වෙලාවට හාමුදුරුවරු තමයි ওই කාරණේ පටලවන්නේ. මොකද්ද අරඤ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා කියන මේ කාරණය හුඟක් හාමුදුරුවරු පටලවනවා. මේක මානසික තත්ත්වයක් කියලා. මනසේ නිකෙලස් බව අරණ විහාරී ගුණයක් හැටියට බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල දක්වලා තියෙනවා. අරණ විහාරී කියලා කියන්නේ ඒ මනස නිකෙලස්, තථාගතයන් වහන්සේගේ තෙසැත්තා ඥානාතරිනුත් එක් ඥානයක් තියෙනවා, අරණ විහාර ඥාන. එතකොට ඒ කියන්නේ සිත නිකෙලස් බවින් පවත්වා ගන්නා වූ ප්‍රඥා. එතකොට අරණ විහාරී බව හැටියට ඒ මානසික ගුණයක් සදහන් කරනවා. නමුත් භාවනාව සම්බන්ධව දක්වනකොට අරඤ්ඤගතෝ, අරුක්කමූලගතෝ, ශුඤ්ඤාගාරගතෝ, නිසීදති පල්ලංකං ආවුජිත්වා උජුංකාය පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන මේ වචන ටික දක්වන්නේ මනෝභාවයන් පිළිබඳව නෙමෙයි. මොකද මනෝභාවයන් පිළිබඳව දක්වනවා නම් දැන් උජුංකායන් කියන්න ඕනේ. එතකොට උජුංකායන් කියන්නේ මොකද්ද? එතකොට මුලින්ම මනස සකස් කරගන්න ආකාරය ගැන කියලාද ඊට පස්සේ දැන් මේ එතනින් එහාට කය පිළිබඳව පැහැදිලි කරන්නේ? එතකොට එහෙම එකක් නෙමෙයි. එතන තියෙන්නේ ඇත්තටම පාරිසරික සාධක පිළිබඳවයි එතන පැහැදිලි කරන්නේ. එතකොට ඒ පාරිසරික සාධකවල සහදායකත්වයේ පිළිගන්න අකමැති කොට්ටාසයක් ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ හුදෙක්ම මේ මනසේ වැඩක් විතරයි. එතකොට මේ නාම ධර්ම ගැන විතරයි හිතන්නේ, රූප ධර්ම ගැන අදාළත්වයක් නැහැ කියලා ඒගොල්ලෝ හිතන්නේ. එතකොටම දහමෙන් පිට පැනලා. මොකද මේ හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නාම රූප වශයෙන් අන්‍යෝන්‍යවයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනකොට මේ රූපය පිළිබඳ රූපය පවත්වා ගැනීම, ආහාර පාන, ගිලන්පස, ඊළඟට ඉරියව් පැවැත්වීම, මේවාෙහි යම් කිසි වැදගත්කමක් තියෙනවා. අපි ඇසුරු කරන තැන ඉන්න තැන වැදගත්කමක් තියෙනවා. ඉත්තු නියාම, බීජ නියාම හැටියට දැන් අර පහුගිය කාලේ අපි ධර්ම සාකච්ඡාවලදී මූලික වශයෙන් මේ සාකච්ඡා පෙළ අපි පටන් ගත්තේ ඒ සඳහානේ. ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියන මේ ගාථාව පදනම් කොටගෙන අපි කරපු දේශනා ටික පාදක කොටගෙන, ඒතකොට ඒවැ එකින් එක මේ න්‍යාම ධර්ම අපි පැහැදිලි කළේ ඒකයි. මේ පටිච්චසමුපාද ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීමේදී හේතුඵල වශයෙන් යමක් දකිනකොට පටිච්චසමුප්පන්න ඥානය ඇති කරගන්න අපිට ඉතාම වැදගත් වෙනවා මේ න්‍යාම ධර්මවල ක්‍රියාකාරීත්වය. ඉතින් සමහරු ඒවා එච්චර පිළිගන්න කැමති නැහැ. ඕවා මොන සූත්‍රයේද තියෙන්නේ? එක සූත්‍රයක නෑ. නමුත් ඔය නියාම ධර්ම ගැන බොහෝ සූත්‍රවල වෙන වෙනම දේශනා කරලා තියෙනවා. දැන් කම්ම නියාමයේ පිළිබඳව කම්ම විභංග සූත්‍ර, චුල්ල කම්ම, මහා කම්ම විභංග සූත්‍රවල දේශනා කරනවා. චිත්ත නියාමයේ ගැන හැම සූත්‍රයකම වගේ සිත වැඩ කරන විදිහ දේශනා කරනවා. ඊට ධම්ම නියාම පිළිබඳව අපදාන සූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඊළඟට බීජ නියාම පිළිබඳව මව, ඒ කියන්නේ දරු ප්‍රසූතියක් පිළිබඳව දක්වන සූත්‍ර දේශනාවල ඒ බීජ නියාමයේ ස්වභාවය දක්වලා තියෙනවා. මව ඍතු වෙන්නට ඕන, මව්පියන්ගේ එකතු වීම සිද්ධ වෙන්නට ඕන, ගන්ධබ්බේකුගේ පැමිණීම සිද්ධ වෙන්නට ඕන. මේ විදිහට ඒ මහා තණ්හා සංඛේ සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල ඒ කාරණා පැහැදිලි කරනවා. එතකොට මේ විදිහට ඊළඟට ඍතු නියාමයේ පිළිබඳව භාවනාවට උපදෙස් දෙන බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ එතනට සුදුසු ඍතු ගුණය, ඊළඟට උතු සප්පාය, ආහාර සප්පාය මේ කාරණා පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. එතන එක් එක් තැන මේවා විසිරීලා පවතින්නේ. එතකොට අපි ඒ කාරණා අපට වැදගත් වෙන ආකාරයට අපි ඒක ගොනු කරගන්න. ඉතින් ගොනු කරගත්තාම ඕක එක සූත්‍රයක නැහැ කියලා සමහර කෙනෙක් ඒව අට කතාවේ තියෙන ඒවා ඒව අදාළ වෙන්නේ නැහැ කියලා ඒව බැහැර කරනවා. ඉතින් අට කතාවේද තියෙන්නේ, සූත්‍රයේද තියෙන්නේ, බුදුහාමුදුරුවෝද දේශනා කළේ, ශ්‍රාවකයෙක්ද දේශනා කළේ කියන එක නෙමෙයි අපට වැදගත් වෙන්නේ. ඒවා සමස්ත බුද්ධ දේශනාවේ මූලික න්‍යායට ඇතුළත්ද? සූත්‍රෙහි යොදා බලන්න, විනේහි සංසන්දනය කරන. මේ ධර්ම පරයායක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඒතකොට මේ ධර්ම පරයායට අනුගත නම් අපට ඒවා මේ කරුණු පැහැදිලි කරගන්න හේතුඵල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා නම් අපි ඒවා එතනදී හඳුනා ගන්නට ඕනේ. ඉතින් සමහර කෙනෙක් ඉන්නවා මේ භෞතික ලෝකයේ පිළිපද මොකක්වත් සංඥාවක් නැහැ. ඒවා ඔක්කොම බැහැර කරලා ඒවා මනෝභාවයන් හැටියට අර්ථකථනය කරනවා. ඔය පහුගිය කාලේ උපාසක මහත්තයෙකුත් හිටියා. මම හිතන්නේ කෑගල්ල පැත්තේ ඒ උපාසක මහත්තයත් ওই විදිහට තමයි. දැන් අර ඔක්කොම ඉතිහාස කතා මනෝභාවයන් හැටියට අර්ථකථනය කරනවා. දැන් අපි හිතමු කිඹුල්වත් නුවර මහා මායා දේවියගේ කුසෙන් සිද්ධාර්ථ කුමාරයා උපාණ. දැන් මේක ඉතිහාස සිද්ධියක් නේ. දැන් මේකේ උපාසක මහත්තයා අර්ථකථනය කරනවා කිඹුල්වත කියලා කියන්නේ කිඹුලගේ කට. එතකොට කිඹුලගේ කටට අහුවෙච්ච දෙයක් ආය ආපහු වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ තමයි මේ කෙලෙස් ධර්මවල ස්වභාවය. ඊට පස්සේ මහා මායා. මහා මායා කියලා කියන්නේ කිඹුල් වත්තේහි මහා මායාව. ඒ කියන්නේ මෝහෙන් පැටලිච්ච තැන. එතකොට එතනින් මේ මහා මායාව බිඳගෙන සිද්ධාර්ථ උපන්නා. එතකොට සිද්ධාර්ථ උපන්නාට පස්සේ මහා මායා මිය ගියා. එතකොට මහා මායා මිය ගියා කියලා කියන්නේ දැන් සිද්ධාර්ථ අර්ථ සිද්ධ කරන ඒ මහා ප්‍රඥාව අවදි වෙන තැන අර මහා මායාව බිඳිලා ගියා. දැන් ඔන්න ඔහම තමයි ඒව පැහැදිලි කරන්නේ. අර ඉතිහාස සිද්ධිය තනි කරන මනෝභාවයන් හැටියට අර්ථකථනය කරනවා. ඉතින් ඒ වගේ එක්තරා පටලැවිලි සිද්ධ කරන ගිහි පැවිදි දෙපිරිසේම අය සමාජයේ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මනෝභාවයන් හැටියට අපිට මනස අර්ථකථනය කරගන්න එක එක උපමා දක්වීම වරදක් නැහැ. හැබැයි යම් සූත්‍රයක පැහැදිලි කරන කාරණා මනෝභාවයන් විග්‍රහ කරන්න උපමාවක් හැටියටද දේශනා කරන්නේ පාරිසරික සාධක, ඓතිහාසික සාධක දක්වන ඉතිහාස තොරතුරු හැටියට. දැන් ජාතක කතා ගත්තන් පස්සේ ඒවා තියෙන ඉතිහාස තොරතුරුනේ. යම් අවස්ථාවක ඓතිහාසිකව සිද්ධ වෙච්ච දේවල්, ඒතොර ඒව මනෝභාවයන් හැටියට අර්ථකථනය කරලා හරියන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි තථාගතයන් වහන්සේගේ දේශනාවන් තේරුම් ගන්නකොට පරිස්සමින් තේරුම් ගන්නට ඕන. එතකොට අරඤ්ඤගතෝ අරුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ කියලා කියන්නේම පාරිසරික සාධක පැහැදිලි කිරීම සම්බන්ධව. ඒ මනෝභාවයන් ගැන කරන විග්‍රහයක් නෙමෙයි. හැබැයි මනෝභාවයන් ගැන කරන විග්‍රහයන් වලදී සමහර තැන්වල අරණ විහාරී ගුණය හැටියට නිකෙලස් මානසික තත්ත්වය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි මෙතන මේ සූත්‍රවල කියන්නේ එහෙම එකක් ගැන නෙමෙයි. විශේෂයෙන් ආනාපාන සති භාවනාව කිරීම සම්බන්ධවයි ওই කාරණා ටික විස්තර කරන්නේ මූලික පසුබිම හැටියට. ඒක පැහැදිලි වුණාද?
එහෙමයි සානස. බොහොම පිං. මොකද ධර්මයේ දේශනා කරන සමහරක් දෙනෙක් අතර ওই සම්බන්ධ පටලවිල්ලක් තියෙනවා සානස.
ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ. අර දැන් ගොඩක් දෙනා ඔය තර්කය මතු කරන්නේම අර භෞතික සාධක නොසලකා හරිමින් මානසික සාධකයේම ප්‍රමුඛ කොට කතා කරන අය. ඉතින් දැන් මේ සාසනික ප්‍රතිපදාව තුල යම් කිසි කෙනෙක් දැන් කම්ම නියම, චිත්ත නියම, වේජ නියම, ඍතු නියම, ධම්ම නියම කියන ඒවායින් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා අනිත් එකක්වත් වැදගත් නැහැ, මේ චිත්ත නියාමයේ තමයි ප්‍රබල වෙන්නේ, සිත තමයි කොයිකටත් මුල් වෙන්නේ, කොයිකටත් සිත තමයි හිත හදාගත්තාම ඔක්කොම ඉවර. ඉතින් එහෙම කල්පනා කරනකොට එයා ඒ පුද්ගලයාට නොදැනුවත්වම එක්තරා විඥානවාදී තැනක හිර වෙනවා. එතකොට විඥානයේ පමනයි. එතන තමයි ඔක්කොම තියෙන්නේ. අනිත් ඒවා වැදගත් නැහැ. එතකොට විඥානවාදී තැන. ඊට පස්සේ විඥානයේ නොසලකා හැරලා ඍතු නියාම, බීජ නියාම වල එල්බ ගන්නකොට එතනත්ත භෞතිකවාදී තනක එල්බ ගන්න. එතකොට අනිත්‍යව පැත්තකට දාලා කර්මය, දෛවය ඒව මත තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ කියනකොට එතනත් නොදැනීම එක්තරා කර්ම මූලික ස්වභාවයකට, එහෙම නැත්නම් කර්මවාදී බවකට, පුබ්බේකත හේතුවාදයකට එතනත් එල්බ ගන්න නොදැනුවත්. එතකොට ධම්ම නියාමය ඉස්මතු කරගෙන අනිත් ඔක්කොම යටපත් කරගෙන ඒක මතු කරනකොට අ හේතු අප්‍රත්‍යකවාදී තනකට, එහෙම නැත්නම් නියතිවාදී තනකට ඒ තනත්තා නොදැනුවත්වම හේතු වෙනවා. ඒතර බුදුදහම කියන්නේ ওই සියල්ලෙන් විනිර්මුක්ත වූ මධ්‍යම දර්ශනයක්, මධ්‍යම ප්‍රතිපදා. ඇයි ඒක මධ්‍යම දර්ශනයක් කියලා කියන්නේ? මේ සියලු සාධක ඒ තන යෙදෙන ආකාරය අනුවයි තේරුම් ගන්න. එහෙම නැත්නම් ඒවා නියත කාරණා හැටියට නෙමෙයි ඒ ඒ තැන මේ කරුණු යෙදෙන විදිහත් එක්කයි හේතුඵල ක්‍රියාවලිය පැහැදිලි කරගන්නේ. එතකොට ඒක පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් හැටියට විනා නියතිවාදයක් හැටියට නෙමෙයි. ඉතින් නමුත් බුදුදහමත් සමහර කෙනෙක් ඒ විදිහට විඥානවාදයක් හැටියට කර්මවාදයක් හැටියට එක්තරා අගතිගාමී ස්වරූපයකින් පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. ඉතින් එහෙම අය තමයි ওই විදිහට ගොඩක් දේවල් අර්ථකථනය කරන්න වෑයම් කරන්නේ.